ඊළඟ කාරණේ තමයි අපිට එන තව ප්‍රශ්නයක් තමයි මේ ආහාර හිඟකම. දැන් උදාහරණයක් හැටියට අධික ජනගහණය නිසා සමහර රටවල්වල ඔගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට ඔය නයිජීරියාව, සැම්බියාව වගේ රටවල්වල විශාල ජනගහණයක් මන්දපෝෂණයෙන් පිළිනව. ඒකට හේතුව තමයි මේ ආහාර හිඟය. ඉතින් ඇත්තටම අපි දැන් මේ සංවර්ධනයත් එක්ක නොයෙකුත් තාක්ෂණික ක්‍රම දියුණු වෙලා තියෙනවා. ඒක නිසා පුළුවන් අපිට තිරසාර ආහාර නිෂ්පාදනය කරන්න. ඒ තිරසාර ආහාර කියන්නේ පුතේ මානව ජනගහණයට ඇති තරම් ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රම මගින් නිපදවීම. දැන් එතන කියන්නේ අපේ වැඩි වෙන ජනගහණයට ඒ ප්‍රමාණවත් තරමටම ආහාර තියෙන්න ඕනේ. හැබැයි පරිසර සුරක්ෂිත ක්‍රම මගින් නිපදවන්න ඕනේ. දැන් හරි ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලෝ දන්නවා මේ රසායනික පොහොර වර්ග. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා භෝගයක් වගා කරාට පස්සේ ඔය භෝගයට පොහොර ලබා දෙන්නේ රසායනික ආකාරයකට. රසායනිකව නිපදව පොහොර අර වගාවට ඇතුළු කරනවා. දැන් බොහොම ලස්සනට අර වගාව මේ වැවෙනවා ඒ රසායනික පොහොර පාවිච්චි කරලා. හැබැයි ওই රසායනික පොහොර හේදිලා ගිහිල්ලා අවසානයේ නවතින්නේ ජලාශවල. ඉතින් ජලාශවල වල එකතු වෙන මේ රසායනික ද්‍රව්‍ය ජලාශවල ඉන්න ජීවීන්ගෙන් පිළිවෙලට ආහාර දාමයක් ඔස්සේ ඇවිල්ලා අන්තිමටම නවතින්නේ අපේ ඇඟේ. ඉතින් සමහරවිට අපේ ඇඟේ ওই බැර ලෝහ වර්ග ඒ වගේ දේවල් තැම්පත් වෙලා අපේ අවයව විනාශ වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා අපේ තියෙනවා එක්තරා රෝගයක් ශ්‍රී ලංකාවේ හරි ප්‍රචලිතයි. ඒ රෝගය නිදන්ගත් වකුගඩු රෝගය. ඒක හඳුනා නුගත් වකුගඩු රෝගයක්. එතෙන්දී ওই සමහර පැතිවල පුද්ගලයන්ගේ වකුගඩු අකර්මණ්‍ය වෙනවා. ඉතින් ඒකට යටින් යන හේතුව හැටියට ඒගොල්ලෝ සඳහන් කරන්නේ මේ අධික ලෙස රසායනික ද්‍රව්‍ය ශාකවලට පාවිච්චි කරන එක. ඊළඟට ඔගොල්ලෝ දන්නවා භෝගයක් වගා කරාට පස්සේ හරියට ආක්‍රමණය වෙනවා කෘමීන්. ඒ වගේම පලිබෝධකයෝ. ඒ කෘමි කාණ්ඩයක් තමයි පලිබෝධකයන් කියලා කියන්නේ. එතකොට මේ පලිබෝධකයෝ නිසා අර වගාව විනාශ වෙනවා. ඉතින් ගොවියා මොකද කරන්නේ? අර කෘමි නාශක එහෙම නැත්නම් පලිබෝධ නාශක ගහනවා. ඊට පස්සේ පලිබෝධකයෝ ටික මැරෙනවා. ඒක හරි. ඒ වුණාට අර ඒ නාශක ද්‍රව්‍ය එකතු වෙනවා අර ජලාශවලට. ඊළඟට වල්පැලැටි නාශකත් හරිම භයානක දෙයක්. භෝගයට ඇතුල් කරන ඒ වල්පැලැටි නාශක වලින් වල්පැලැටි මැරෙනවා. භෝගය මැරෙන්නේ නැහැ. වල්පැලැටි නාශකය හේදිලා ගිහිල්ලා ජලාශවලට එකතු වෙනවා. මේ ඔක්කොම රසායනික ද්‍රව්‍ය. ඉතින් ඒ වගේ දේවල් වලින් නෙවෙයි ආහාර නිෂ්පාදනය කරන්න කියලා කියන්නේ. තිරසාර ආහාර නිෂ්පාදනය. ඒ කියන්නේ අහිතකර දේවල් නොකර, ඒ කියන්නේ හිතකර දේවල් වලින් විතරක් ආහාර නිෂ්පාදනයට අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි නොයෙකුත් තාක්ෂණ ක්‍රම මගින් නිපදව ගන්න පුළුවන් ඉහළ ඵලදායක සහිත ශාක, ඒ වගේම සත්තු. දැන් සත්තුන්ගේ ඵලදායක කියලා කියන්නේ සමහර එළදෙනු වර්ග එහෙම වැඩි කිරි ප්‍රමාණයක් ලබා දෙනවා. සමහර ඔය ගවයන් නිලුවන් මස් සඳහා ලබා ගන්න අය වැඩි මස් ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් ඒ වගේ අය පුළුවන් අපිට තාක්ෂණික ක්‍රම, ඒ කියන්නේ අපි දැන් පාවිච්චි කරන මේ නවීන තාක්ෂණ ක්‍රම, ජන තාක්ෂණය, ඒ භාවිතා කරලා අපිට පුළුවන් ඒ වැඩි ඵලදායක දෙන ජීවීන් බෝ කරන්න. ඊළඟට සමහර ප්‍රභේද තියෙනවා අපිට බෝ කරගන්න පුළුවන් ශාක සහ සත්තු රෝගවලට එරෙහිව ක්‍රියාත්මක වෙන, කියන්නේ රෝග ප්‍රතිරෝධී ජීවීන් අපිට බිහි කරගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ලංකාවේ හරියට මේක වෙනවා පසු අස්වනු තාක්ෂණය හරි නොදියුණුයි. ඉතින් සමහර වෙලාවට අපි අස්වැන්න නිලාගත්තට පස්සේ විශාල අස්වැන්න ප්‍රමාණයක් නාස්ති වෙනවා. දැන් උදාහරණයක් හැටියට පළතුරු, එළවලු බලන කොච්චර නාස්ති වෙනවද කියලා පරිවහනයේදී. අන්න ඒ පසු අස්වනු තාක්ෂණය අපි දියුණු කරගන්න ඕනේ. අපි ඒ එළවලු පළතුරු ඉතාමත්ම ප්‍රවේශමින් පරිහරණය කරන්න ඕනේ. ඒ වගේම පරිවහනය කරන්න ඕනේ. ඒ වගේම ගබඩා කරන්න ඕනේ. ඒක නිසා අපිට පුළුවන් දැන් සමහර කාලවල වල සමහර එළවලු පළතුරු ඕනෑමට වඩා සුලබයි. ඒ කියන්නේ හරියට තියෙනවා. ඒ වුණාට ඒවා අපි විනාශ කරන්න හොඳ නැහැ. අපි ඒවා ආහාර කල් තබා ගැනීම ක්‍රමවලට යටත් කරලා කල් තියාගෙන ඒ එළවලු පළතුරු නොමැති කාලයකට ලබා ගන්න පුළුවන් ක්‍රම හදා ගන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් ඒ වගේ දේවල් පිට රටවල් වලට අපනයනය කරලා අපිට පුළුවන් විදේශ විනිමයක් ලබා ගන්න. ඒක තමයි කියන්නේ පසු අස්වනු තාක්ෂණය කියලා. ඒතර පසු අස්වනු තාක්ෂණය යටතේ ලොකු දෙයක් කියවෙනවා. ඒ කියන්නේ අස්වැන්න නෙලාගත්තට පස්සේ උසස් තාක්ෂණික ක්‍රම භාවිත කරලා ඒවා ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා දැනට ජනගහනය ලෝක ජනගහනය බිලියන 7ක් වෙනවා. ඒ බිලියන 7 අපේක්ෂා කරනවා අවුරුදු 40ක් ගත වෙනකොට. තේරෙනවද? අවුරුදු 40ක් වගේ ගත වෙනකොට දෙගුණයක් වෙයි කියලා. ඒ කියන්නේ බිලියන 14ක් විතර වෙයි කියලා. එතකොට දැන් අපිට නම් සමහරලාට බලන්න බැරි වෙයි. උගලගේ වයසදී උගලට බලා ගන්න පුළුවන් අතිවිශාල ජනගහනයක්. ඒ කියන්නේ මේ ලෝකෙට ඔරොත්තු දෙන්නෙත්තරන් තරම් ජනගහනයක් අපිට ලැබෙයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ මොකක් හරි මේ ඒ ප්‍රශ්නෙට විසඳුමක් අපි හොයා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට අපි තවත් කතා කරන්න ඕනි වැදගත්ම දෙයක් තමයි ශාක පිළිබඳව. දැන් ශාක ගත්තොත් එහෙම අපි හඳුන්වන්නේ ප්‍රාථමික නිෂ්පාදකයන් කියලා. දැන් ඕගොල්ලෝ මේ වෙලාව වෙනකොට සමහර වෙලාවට ආහාර අරගෙන ඇති. ඒතර බලන්න ඕගොල්ලෝ ගත්ත ආහාරය කොහෙන්ද එන්නේ කියලා. සමහර වෙලාවට කෙලින්ම ශාකයක කොටසක් ඕගොල්ලෝ ආහාරයට ගන්න ඇති. දැන් ඕගොල්ලෝ බත් ආහාරයට ගත්තනම් ශාකයකින් ලබාගෙන තියෙන්නේ. එළවලුවක් ගත්තනම් ශාකයකින් ලබාගෙන තියෙන්නේ. පලා වර්ගයක් ගත්තනම් පළතුරක් ගත්තනම් ශාකයකින් ලබා ගන්න තියෙන්නේ. එතකොට මේ ශාකයකින් ලබාගන්නේ ශාකය නිෂ්පාදනය කරපු දෙයක්. අපි ඒකට කියන්නේ ප්‍රාථමික නිෂ්පාදකය කියලා. නිකම්ම නිෂ්පාදකය නෙමෙයි ප්‍රාථමික නිෂ්පාදකය. එතකොට ඕගොල්ලෝ මාළු කෑලා මස් කෑලා කන්න ඇති. ඉතින් බලන්න දැන් මේ මාළු වා එහෙම නැත්තම් මස් ගත්ත ඒ ජීවියා යැපෙන්නේ ශාක මත. එතකොට අනියම්ව හරි ඍජුව හරි අපි ශාක මත යැපෙනවා. එහෙමනම් අපි ශාක ජීවිතය පිළිබඳ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි. ඒතර ශාකයට තමයි පුළුවන් පුතේ මේ සූර්යාලෝකය අරගෙන ඒක රසායනික ශක්තිය බවට පරිවර්තනය කරලා අපිට දෙන්න. එතකොට ශාකයේ තමයි ප්‍රභාසංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සිදු කරන අර සූර්ය ශක්තිය පරිවර්තනය කරන රසායනික ශක්තිය හැටියට. එහෙම කරලා අපිට කාබෝහයිඩ්‍රේට්, ඊළඟට ප්‍රෝටීන්, ඊළඟට ලිපිඩ්, ඒ වගේ නොයෙකුත් සංඝටක විටමින් වර්ග, ඒ හැම එකක්ම අපිට ලබා දෙනවා. ඒකයි අපි කියන්නේ ශාකයකට ප්‍රාථමික නිෂ්පාදකය කියලා. අපි ඒ නිසා හැම වෙලෙම බලන්න ඕනේ මේ වැඩි වෙන ජනගහනයත් එක්ක ප්‍රාථමික නිෂ්පාදනය වැඩි කරන්න. ඒ කියන්නේ ප්‍රාථමික නිෂ්පාදනය වැඩි කරන්න කියලා අපිට පුළුවන් ශාක වගා කරන්න පුළුවන්. ශාක වගා කරනවා කියලා කියන්නේ නිකන් ශාක වගා කරලා හරියන්නේ නැහැ. රෝග ප්‍රතිරෝධී ශාක නේ, වැඩි ඵලදායක ලබා දෙන ශාක වගා කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න දැන් මේ දවස්වල ඔයගොල්ලෝ සමහර වෙලාවට මේ පවතින වසංගත තත්ත්වයට තේ ඔයගොල්ලෝ ගෙවල් වල වැඩි වෙලාවක් රැඳෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයගොල්ලෝ පාඩම් කරනවට අමතරව උගන්ට පුළුවන් නම් බාහිර පරිසරයට ගිහිලා පුංචි පැලයක් හිටවන්න නේ, පුංචි පැලයක් හිටවලා ඒකින් ඵලදායක ලබා ගන්න. මේ පැලේ හිටවනකින් පුතේ ඵලදායක බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. ඒ පැලේ හිටවනකින් අපි ඔක්සිජන් නිෂ්පාදනය කරලා දෙනවා පරිසරයට. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න ඔක්සිජන් වල වටිනාකම ශාකවලට විතරයි ප්‍රභාසංශ්ලේෂණය කියන ක්‍රියාවලිය තුළින් ඔක්සිජන් ලබා දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටලා ප්‍රභාසංශ්ලේෂණයේ සමීකරණේ කිව්වොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් 6ක් ජලය 6ක් එකතු වෙලා ග්ලූකෝස් අණුවක් සහ ඔක්සිජන් ලබා දෙනවා. මේ ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වායුගෝලයට නිදහස් කරනවා. වායුගෝලයේ තියෙන අර දූෂිත කාබන් ඩයොක්සයිඩ් වායුව මේ ශාකයේ ලබා ගන්නවා. එතකොට හිතන්න කොච්චර ලොකු දෙයක් මේ ශාකය සිදු කරනවද කියලා. ඒ හින්දා අපි පොඩි පැලයක් හිටවලා අපිට ඒකෙන් ඵලයක් බලාපොරොත්තු නොවුණත් අපි පරිසරයක දෙයක් කරලා තියෙන්නේ. ඉතින් අන්නේ හින්දා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා. දැන් මේ ඉපරේදා පරිසර දිනේ තිබ්බා. ඒ හින්දා ඔයගොල්ලන් පුළුවන් තරම් ඔයගොල්ලෝ ජීවිද්‍යා විෂය ඉගෙන ගන්න, දරුවෝ හැටියට පැල හිටවන්න, ඒ පැලවල වටිනාකම ගැන අනිත් අයට කියලා දෙන්න, අන්නේ දේවල් කරන්න. ඊළඟ කාරණේ තමයි පුතේ අපි දැනගන්න ඕනේ අපිට හැදෙන රෝග සහ ඒ රෝග පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. එතන දැන් රෝගයක් කියලා කියන්නේ අපිව ව්‍යාධිජනකයෙකු විසින්, ඒ කියන්නේ රෝග කාරකයෙකු විසින් ආක්‍රමණය කරලා අපේ ව්‍යුහමය වශයෙන් එහෙම නැත්නම් කායික විද්‍යාත්මක වශයෙන් අපිව වෙනස් කිරීමක්. ඒතර ඕගොල්ලෝ දන්නවා රෝගයක් හැදුනට පස්සේ අපිට වැඩ කරගැනීමේ හැකියාව අඩු වෙනවා නේ, අපේ ලක්ෂණ වෙනස් වෙනවා. දැන් පේනවනේ දැන් පවතින රෝග තත්ත්වය. ඉතින් අන්නේ හින්දා අපි බලන දැන් මේ රෝගයක් නිසා අපේ සම්පූර්ණ පද්ධතියම ඇන හිටලන්නේ. අපිට ඉස්කෝල වලට යන්න බැහැ, පාරවල් වලට යන්න බැහැ නේ. ඒ නිසා අපි ඔක්කොම දැන් මේ රෝගයක් නිසා එක තැනකට වෙලා තියෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ රෝග කියන්නේ මොනවද, මේ රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඇත්තටම පුතේ අපේ ඇඟේ තියෙනවා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් කියලා එකක්. ඒක අපි උත්පත්තියෙම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒක අපිට තියෙනවා මේ උපරිමයටත් වඩා ඇත්තටම අපේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තියෙනවා. ඉතින්දී අපිව බාහිරව ආරක්ෂා කරනවා අපේ හම, අපේ ශ්ලේෂමල පටල, ඊළාට අපේ ඔය කඳුළු, කේටය වගේ ශාවයන් විසබීජ අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් වැරදිලාවත් අපේ ඇඟ ඇතුළට ගියොත් එහෙම ඇඟ ඇතුළේ ඉන්නවා මේ යුද්ධ බටෝ ටිකක්. ඉතින් ඒගොල්ලෝ අර ඇතුළු වෙන ආගන්තුක අංශුවත් එක්ක සටන් කරනවා. සටන් කරලා ඒගොල්ලෝ භක්ෂණය කරලා විනාශ කරනවා. එතකොට ඕක තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. එතකොට අපේ ඒ වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබුණා නම් රෝගකාරකෙක් අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙන්න බෑ. ඇතුල් වුණත් විනාශ කරනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සංවර්ධනය කරගන්න. ඉතින් ඒ සඳහා තමයි ඔය දැන් ඕගොල්ලන්ට මේ දවස්වල උපදෙස් දෙනවා. විටමින් C පෙත්තක් ගන්න, ඊපස්සේ වාෂ්ප අල්ලන්න, ඊළඟට කුත්ත මල්ලි බොන්න. ඉතින් ඒ අනාදි වශයෙන් කියලා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උසස් මට්ටමකට ගේන්න උත්සාහයක් කරන්න ඉඩ ලබා දෙනවා. ඉතින්දි වෙන්නේ වසාසයිල කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒ වසාසයිල හොඳ සක්‍රිය කරනවා. ඉතින් අන්න ඒ වගේ හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අපේ ඇත්තරම තියෙනවා නම් අපි ලෙඩ වෙන්න බෑ. ඉතින් යම් යම් හේතුන් නිසා අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු කරගන්නවා. ඉතින් සමහර වෙලාවට අපි හොඳ සමබල ආහාර වේලක් ගන්නෙ නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට හරි කැමති ඔය මේ කඩවල් වලින් ගෙනලා කෑම කන්න. ඒවා එච්චර හොඳ දේවල් නෙවෙයි. අපි ගන්න ඕනේ හොඳ සමබල ආහාර වේලක්. ඒ ආහාර වේල තුල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ඊළඟට ලිපිඩ්, විටමින්, ඛනිජ, තන්තු, වතුර ඒ ඔක්කොම තියෙන්න ඕනේ. ඒ තුලින් අපි සමබර ආහාර වේලක් ගන්නවා. අරගෙන ඒවෙන් අපි කරන්නේ අපේ පෝෂණ තත්ත්වය ඉහළ නංවනවා. ඉතින් ඕගොල්ලන්ට ඔය පෝෂණය, ඊළඟට ප්‍රතිශක්තිය, ඒ වගේ පාඩම් තුළින් අපි කොහොමද අපේ ශරීරය රෝගවලින් ආරක්ෂා කරන්න කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපේ දකින්න පුළුවන් පුතේ රෝග වර්ග දෙකක්. එකක් තමයි බෝ නොවන රෝග. දැන් බෝ නොවන රෝග කියලා කියන්නේ තමාට හැදුනට තවත් කෙනෙකුට ඒක දෙන්නේ නැහැ. දැන් උදාහරණයකට ඔයගොල්ලෝ අහලා ඇති දියවැඩියා තත්ත්වය, ඊළඟට පිළිකා, ඊළඟට හෘදයාබාධ, ඊළඟට ඔය නිදන්ගත වකුගඩු රෝගය, අන්න ඒ වගේ රෝග වලින් අපි පෙළුණාට අපි ඒක කාටවත් බෝ කරන්නේ නැහැ. ඉතින් ඒ රෝග වුණත් හැදෙන්න යම් කිසි හේතුවක් තියෙනවානේ. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා ඔය නිදන්ගත වකුගඩු රෝගය ගැනනේ. අපි අහිතකර දේවල් අපේ ඇඟට දාගෙන, ඊළඟ හෘදයාබාධය. දැන් හෘදයාබාධය එහෙම නම් ඇත්තටම මේවට හරියටම 100%ක්ම හේතු හැම එකටම හොයාගෙන නැහැ. නමුත් ඉතින් අර රුධිර නාලවල අවහිර වීම, ඒ වගේ දේවල් අපේ චර්යාත්මක හේතුන් නිසා ඇති වෙන්නත් පුළුවන්. අපි ගන්න කෑම, අන්න ඒ වගේ දේවල් නිසා. ඊළඟ තව රෝග වර්ගයක් තියෙනවා බෝවණ රෝග. දැන් බෝවණ රෝග සමහර වෙලාවට මේ මිනිසා අතර යනවා කෙලින්ම. උදාහරණයකට ඒඩ්ස් වගේ රෝග, එතෙන්දී සමාජ රෝගයක් එක ඒ වගේ රෝග. ඒ වගේම ඩෙංගු, මැලේරියා, ඊළඟට ඔය දැන් මේ දවස්වල යන වෛරස් එක කොවිඩ් එක, ඒවා අර බෝ වෙනවා. ඒ කියන්නේ මිනිසාගේ මිනිසාට යනවා. ඉතින් දැන් ඩෙන්ගු නම් ඔයගොල්ලෝ දන්නවා මදුරුවෙක් තමයි අරන් යන්නේ. ඒ මදුරුවා ඒ ඩෙන්ගු වෛරස් එක මිනිස්සෙකින් අරගෙන තව මිනිස්සෙකුට දෙන්න පුළුවන්. ඒතර බලන්න මදුරුවා තමයි වාහකය. එතකොට අන්න ඒ වගේ බෝවන රෝග. දැන් මේ දවස්වල යන වෛරස් එක කොවිඩ් වෛරස් එක 19 ඒක අපේ ඇඟේ තියෙනවා නම් අපේ කෙළ බිඳි තිහරහා තව එක්කෙනෙකුට යන්න පුළුවන්. අන්න බෝවෙන රෝගයක්. ඉතින් අන්න ඒ වගේ රෝග පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගත යුතුයි. ඉතින් ඒ වගේම තමයි නිදාගත වකුගඩු රෝගය ඒක බෝවෙන රෝගයක් නෙවෙයි. ලංකාවේ තියෙනවා හඳුනා නුගත් නිදාගත වකුගඩු රෝගය කියලා එකක්. ඒවට ඇත්තටම හේතු හොයාගන්න නැහැ. තාම 100%ක්ම හේතු හොයාගෙන නැහැ. එක එක්කිනා මත ඉදිරිපත් කරලා තියෙනවා මේ මේ දේවල් නිසා වකුගඩු නාස්ති වෙනවා කියලා. ඊළඟට ඒඩ්ස් ගැන කිව්වොත් එහෙම ඒඩ්ස් කියලා කියන්නේ සමාජ රෝගයක්. අපේ දේහයට ඇතුල් වෙනවා HIV කියලා වෛරස් එකක්. ඒ වෛරස් එක මගින් කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳවට්ටන එක. ඒතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳවට්ටපුවාම අපිට ඕනෙම ලෙඩක් හැදුනොත් අපිට පාලනය කරගන්න බෑ. ඇයි? අපි ප්‍රතිශක්ති කරන පද්ධතිය බිඳ වැටලන්නේ තියෙන්නේ. ඒක නිසා අපි ඕනෙම රෝගයකින් නියන්න පුළුවන්. ඒඩ්ස් වගේ රෝගයක්. ඒඩ්ස් කියන එක ඇත්තටම නම මේ ප්‍රතිශක්ති උනතා රෝගය කියන එක. ඒ පුද්ගලයාට ප්‍රතිශක්ති උනතාව එනවා. අනිවාර්යයෙන්ම මාරාන්තික රෝගයක්. ඉතින් ඒ තමයි රෝග පිළිබඳව දැනුම. ඊළඟ කාරණේ තමයි මේ කුටසේ අන්තිම ප්‍රශ්නේ තමයි නෛතික සාරධර්ම හා ගැටළු වලට විසඳුම් දෙවීම. නෛතික සාරධර්ම. නෛතික කියලා කියන්නේ පුතේ නීතිමය. ඒ වගේම සාරධර්ම හා ගැටළු. දැන් එතෙන්දී නීතිමය ප්‍රශ්න සමහර වෙලාවට ජීව විද්‍යාව තුළින් අපිට විසඳන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා ප්‍රවීණ විද්‍යාව ගැන අපි ගිනව ගන්නකොට අපි දන්නවා අනිවාර්යෙන්ම දරුවෙකුට ලැබෙන්නේ මවගේ සහ පියාගේ ජානවල එකතුවක් කියලා. එතකොට මවගේ සහ පියාගේ ජානවල එකතුවක් දරුවෙකුට ලැබුණාම ඕගොල්ලෝ දන්නවා මේ ජාන කියලා කියන්නේ අපේ තියෙනවා මේ ප්‍රවේණික ද්‍රව්‍යයක් DNA කියලා. ඒතර මේ DNA කියන ඒ ප්‍රවේණික ද්‍රව්‍ය තමයි අර ජන්මාන වල තියෙන්නේ. ඒතර මවගේ සහ පියාගේ DNA එකතු වෙලා තමයි දරුවට යන්නේ. එතකොට මේ වගේ අවස්ථාවල මම කියන්න යන්නේ නීතිමය පැත්ත ගැන. නීතියේදී යොදා ගන්නවා ඔයගොල්ලෝ අහලා ඇති DNA ඇඟිලි සලකුණු තාක්ෂණය. එහෙම නැත්නම් DNA පරීක්ෂාව කියලා. එතෙන්දී අර දරුවා ගාව අම්මගේ තාත්තගේ DNA තියෙන නිසා නිවැරදි හඳුනා ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඔකට අපි කියන්නේ මාතෘත්වය සහ පීතෘත්වය හඳුනා ගැනීම කියලා. ඒ හඳුනා ගැනීමේදී පරීක්ෂා කරන්නේ දරුවාගේ DNA මවගේ DNA එක්ක ගැලපෙනවද කියලා. එතෙන්දී අර්ධ වශයෙන් ගැලපීමක් තියෙන්න ඕනේ. ඒ අර්ධ වශයෙන් ගැලපීම තියෙනවා නම් මාතෘත්වය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ DNA අර්ධ වශයෙන් ගැලපීමක් පියාගේ DNA එක තියෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට එහෙම වුණාම අර පීතෘත්වය හඳුනා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට අපිට මේ ඔය 7 වෙනි එකකේ අපි කතා කරන අණුක ජීව විද්‍යාව කියන කොටස වැදගත් වෙනවා ඒ DNA තාක්ෂණයේදී. එකට අපි කියනවා ඇඟිලි සලකුණු තාක්ෂණය කියලා. ඒ ඇඟිලි සලකුණු තාක්ෂණය කියලා කියන්නේ යම් පුද්ගලයෙකුට එයාගේ DNA අනන්‍යයි. ඒ ඇඟිලි සලකුණු කියන වචනේ පාවිච්චි කරන්න හේතුව තමයි ඉස්සර පුතේ අකුරු දැනගන්නේ නැති කාලේ මිනිස්සු අස්සන තිබ්බේ අර මාපට ඇඟිල්ලේ පුරුකට මොන හරි තිත වර්ගයක් ආලේප කරලා ඒ මාපට ඇඟිල්ල පළවෙනි පුරුක ඒ කඩදාසිය මත තියෙනවා. ඒතර අර තින්ත නිසා අර මාපට ඇඟිල්ලේ තියෙන ඒ සලකුණු ටික වදිනවර කඩදාසිය. ඒක තමයි ඒගොල්ලන්ගේ අස්සන. අපි ඒකට ඉස්සර කියනවා කණාසන කියලා. ඉතින් අන්න ඒක තමයි ඇඟිලි සලකුණු කියන වචනේ අතනට ඇවිල්ලා තියෙන්නේ. DNA තාක්ෂණයට. එහෙනම් DNA තාක්ෂණය ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් අපරාධකරුවන් හොයන්න. අපරාධකරුවන් හොයන්න කියලා කියන්නේ දැන් හිතන්න යම්කිසි අපරාධයක් සිදු කරලා ඒ පුද්ගලයා එතනින් පලා යනවා. කෙනෙක් දකිනවා ඒ පුද්ගලයා එතනින් පලා යනවා. ඊට පස්සේ සාක්ෂියක් ලැබෙනවා අහවලා තමයි මේ අපරාධය කරේ කියලා. ඒතර ඒ වගේ වෙලාවට ඒ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන ඒක සනාථ කරන්න පුළුවන්. ඒ පුද්ගලයා අර අපරාධය කරන අවස්ථාවේදී එතන ඒ පුද්ගලයාගේ යම්කිසි ද්‍රව්‍යයක් වැටිලා තිබුණා නම්, හිතන්නකෝ ඒ පුද්ගලයාගේ කිස් ගස් ටිකක් වැටිලා තිබ්බා කියලා, ඒ පුද්ගලයාගේ ලේ ටිකක් වැටිලා තිබ්බා කියලා, හරියටම සනාථ කරන්න පුළුවන් අර ලේ සාම්පල් එක අරගෙන. අර දැන් පුද්ගලයා වත්තඩංගුවට ගත්තනේ, ඒ සාම්පල් එකත් එක්ක ගැලපෙනවද කියලා. එහෙම කරලා හරියටම සනාථ කරගන්න පුළුවන් මේ පුද්ගලයා තමයි මේ අපරාධය කරේ කියලා. එතකොට ඇත්තටම අර නඩු මාර්ගවලින් විසඳලා සමහර වෙලාවට නිවරදිකරු වරදකරු වෙනවා. ඉතින් එහෙම නොවි සත්‍ය වශයෙන්ම මේ DNA තාක්ෂණය භාවිතා කරලා පුළුවන් අපිට මේ අපරාධකරුවන් හොයාගන්න. ඒ වගේම ඔය ආගමනීය විගමනීය වෙනකොට එතෙන්දී පුළුවන් ඒ ආගමනීය විශ්චේවා, කියන්නේ අපේ ලංකාවට ආපු ඒවා, ඒ වගේම පිටරටවලට යවන ඒවා පිළිබඳව පුළුවන් DNA අධ්‍යයනයක් සිදු කරන්න, කොහොමද ඒ කාර්යයන් සිදු කරන්න කියලා. ඉතින් ඒක තමයි ඒ නෛතික සහ සාරධර්ම පිළිබඳ ගැටලු. එහෙමනම් දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති ඔය ගැටලු කීපය සාකච්ඡා කරනකොට හැම වෙලේම ජීව විද්‍යාව මූලික වෙනවා කියලා. එතකොට එහෙමනම් ඕගොල්ලන් මේ පළවෙනි ඒකකය, එහෙම නැත්නම් නිපුණතා මට්ටම 1.1 තුලින් ඕගොල්ලෝ කියන්න හදන්නේ මේ ජීව විද්‍යාවේ තියෙන වැදගත්කම. එතකොට මේ නිර්වචනයක් කරගන්න බැරි වුණාට විද්‍යාඥයන්ට අපිට පුළුවන් මේ ජීව විද්‍යාවේ හරය ගැන ජීව විද්‍යාවේ ඒකක 10 අධ්‍යයනය කරලා ඉවර වුණාට පස්සේ ලොකු දෙයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට විභාගයට පමණක් නෙවෙයි, ඔයාලගේ ජීවිතයටත් වැදගත් වෙන දේවල් මේ තුලින් කියවෙනවා. ඊළඟට අපිට මේකේ තව පොඩි කොටසක් තියෙනවා. මම කාල වේලාව ඉවරයන් ඉස්සෙල්ලා ඒ ටිකත් කියලා ඉන්නම්. මේ ජීවීන්ගේ ස්වභාවය, එහෙම නැත්නම් ජීව ලෝකයේ ස්වභාවය සහ සංවිධාන රටා පිළිබඳව සුළු හැඳින්වීමක් අපි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ජීවී ලෝකයේ ජීවීන් විවිධත්වය අතින් විවිධයි. විවිධත්වය අතින් විවිධයි කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ජීවීන් රූපයෙන් වෙනස්, ඊළඟට පාටෙන් වෙනස්, ඊළඟට ඉන්න තැන වෙනස්, හැඩය වෙනස්. උහම බලපුවාම ජීවී විවිධත්වය තමත් විවිධත්වයට අපිට බෙදන්න පුළුවන්. ඉතින් ඒක තමයි ජීවයේ ස්වභාවය. එතකොට මේ ජීවයේ මේ సౌందర్యාත්මක වටිනාකම මේ ඇවිල්ලා තියෙන්නේ මේ ජීවීන්ගේ තියෙන මේ විවිධත්වය නිසා. එතකොට අපි නිපුණතා මට්ටම 1.1.2 යටතේ අපි කතා කරන්නේ ජීව ලෝකයේ ස්වභාවය සහ සංවිධාන රටා යටතේ ජීවීන් විවිධත්වයේ දරන මූලික කරුණු හතරක් ගැන. එතකොට එතෙන්දී අපි කියනවා ජීවීන් තරමින් වෙනස් කියලා. තරමින් වෙනස් කියලා කියන්නේ ප්‍රමාණයෙන් වෙනස්. දැන් ඕගොල්ලෝ දන්නවා චූටි බැක්ටීරියාව ඉන්නවා. ඒ බැක්ටීරියා කියන එක අපිට පේන්නේ නැහැ පියවි ඇසට. බැක්ටීරියාව හොඳටම බලන්න නම් අපිට ඉලෙක්ට්‍රෝන අන්වේෂයක් ඕනේ. ආලෝක අන්වේෂයෙන් නිකන් පේනවා විතරයි. එතකොට ඒ වගේ බැක්ටීරියාව සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 0.025 මයික්‍රෝමීටර් 2ක් විතර වෙනවා. ඊළඟට ඕගොල්ලෝ අහලා ඇති ලෝකේ තියෙන උසම ශාකය කේතුදර ශාකයක් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආසන්නයේ තියෙන්නේ. ඒක යෝධ රෙඩ්වුඩ් ශාකය. එයා මීටර් 100ක් උසයිලු. ඒතර හිතන්න බලන්න කේතුදර ශාකයක් එච්චර උස වෙන්නේ. ඉතින් බලන්න අර බැක්ටීරියාවගේ ඒ ශාකයේ අතර පරතරය ඔය තමයි ප්‍රමාණය, එහෙම නැත්නම් හැඩය අතින් තියෙන විවිධත්වය. ඊළඟ විවිධත්වය තමයි පුතේ හැඩය අතින් තියෙන විදත්ය. දෙවැනි එක හැඩය ගත්තොත් එහෙම සිලින්ඩර ආකාර හැඩය තියෙනවා, ඊළඟට අනාකූල හැඩය තියෙනවා, නේ රවුම් හැඩය තියෙනවා, ඒ වගේ විවිධාකාර හැඩවලින්. ඊළඟ තුන්වෙනි එක තමයි ජීවීන්ගේ ආකාරය. ආකාරය කිව්වොත් එයාගේ විදිය, එයා ඒක සෛලිකයක්ද බහු සෛලිකයක්ද, ජීවය හැදිලා තියෙන්නේ කොහොමද, අන්න ඒක මත. ඊළඟ එක තමයි එයා ඉන්න තැන, ඒ කියන්නේ වාසස්ථානය. වාසස්ථානය කියන්නේ එයා පදිංචි ස්ථානය. එයා පදිංචි ස්ථානය එක්ක වායව, එක්ක ජලජ, එක්ක භෞමික, ඒ ඕනෑම පරිසරයක් වෙන්න පුළුවන්. ඒතර වාසස්ථානය අතින් විවිධ වෙන්න පුළුවන්. එතකොට විවිධ වාසස්ථානවල ඒගොල්ලෝ ඉන්නවා. එතකොට ඔයාලට පේනවා තරම හැඩය ස්ථානයේ කියන ඒ විවිධත්වයේ තුල ජීවීන් තවත් විවිධ කාණ්ඩවලට අපිට වෙන් කරන්න පුළුවන් බව. එහෙමනම් අපි මේ කොටස දැන් අවසන් කරමු. අපි අනිත් දවසේ ඊළඟ කොටසට යමු. ආයුබෝවන්.